මීළඟට ගරු වෛද්‍ය උපුල්ගලප්පති මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා. ඊට පෙර මූල ආසනයේට ගරු ප්‍රේමනාථ සිදුවලවත් මන්ත්‍රීතුමා.
උලාසනේ ගරු මන්ත්‍රීතුමනි, මම හිතන්නේ බලශක්තිය පිළිබඳව කතා කරන්න ලැබීම වැදගත් කොට සලකනවා. ඒ වගේම අපිට මතකයි මීට මාස 3කට විතර කලින් කංචර විජේසේකර ඇමතිතුමා මෙරටේ පුනර්ජනනීය බලශක්තිය ආයෝජන සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඒ අවස්ථාව ආයෝජකයන්ට ලබා දෙන පනතක් ගෙනවා. ඒ පනත සඳහා මට මතකයි ඒ වෙලේ එතුමා පොඩි කලබලවීමකින් හිටියා. මොකද මේ පනත ගේන්න දෙන්නේ නැතුව ආණ්ඩුවේම පිරිසක් ඒ සඳහා විරුද්ධව එදා කටයුතු කරා. ඒ කටයුතු කරන වෙලාවේ අපි ගිහිල්ලා කෙලින්ම කංචන ඇමතිතුමාට කිව්වා, මේ අනිවාර්යෙන් මේක ගේන්න, මේ රටට වැදගත් පනතක්, මේක ගේන්න අපි අත උස්සනවා, මේක පරාද කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි මේ රටේ වැදගත්, මේ රටේ අනාගතයට වැදගත්, මේ රටේ සංවර්ධනයට වැදගත් පනත්වලට ඒක වැදගත් යයි සැලකෙනවා නම් අපි ඒකට අත උස්සනවා. ඒ වගේම තමයි අපිට මතකයි කොතලාවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිකරන්න කොතලාවල පනත හරහා මේ පාර්ලිමේන්තුවට ගේනකොට අපි ඒකට කෙලින්ම විරුද්ධව කටයුතු කරා. ඒ වගේම මේ පනත ගේන්න දුන්නේත් නැහැ. ඒ නිසා අපි දන්නවා මේ රටට වැදගත් සියලු කාරණයන් සඳහා අපි විපක්ෂයේ හිටියත් අපි රටේ අනාගතය වෙනුවෙන් අත උස්සනවා. ඒක අපි කියන්න ඕනේ. මම හිතන්නේ ඒ වගේම අපි කංචන විජේසේකර ඇමතිතුමාගෙන් ඉල්ලනවා මේ රටේ පුනර්ජනනීය බලශක්තිය සඳහා පමණක් ඒ පනතේ තියෙන විධිවිධාන අනුව කටයුතු කරන්න කියලා. මොකද සූර්ය බලය සුළඟ, ඒ වගේම අපේ රට වටේට මූද තියෙනවා. ඒ රළ මූදු රළ උපයෝගී කරගෙන අපිට බලශක්තිය උත්පාදනය කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ සඳහා පමණක් ඒ පනතේ කටයුතු විධිවිධාන යොදා ගන්න කියලා ඉල්ලීමත් මම අපේ විදුල්බල ඇමතිතුමාගෙන් ඉල්ලන්න කැමතියි. ඒ වගේම අපේ 2020 21 22 ඒ වගේමත් 22 අතුරු අයවැය මේ අයවැය සියලුම කාරණා සඳහන් වෙලා තියෙන පුනර්ජනනීය බලශක්තිය මේ රටේ ඇති කරන්න ඕනේ කියලා. මොකද මේ රටේ ඕන තරම් සූර්ය බලය තියෙනවා. සූර්ය බලය නැති හිරුවාලෝකය අවුරුද්දකට මාස 4-5 හම්බ වෙන රටවලලත් අද සූර්ය බලශක්තිය ඉතාමත්ම ආණ්ඩුවෙන් ඒ සඳහා ණය මාසුකම් ලබා දෙමින්, ආණ්ඩුවෙන් ඒ සඳහා ණය නොමැති ආධාර ලබා දෙමින් ප්‍රචාරය කරන්න උත්සාහ කරනවා. නමුත් අපේ රටේ 104% තිබිච්ච සූර්ය පැනල ව්‍යාපෘතිය සඳහා තිබිච්ච ලෝන් එකත් අද වෙනකොට නැති වෙලා තියෙනවා. ඒකත් ගන්න වෙලා තියෙන 30% පමණ ණය ලබාගෙන. ඉතින් මෙහෙම අපිට කරන්න පුළුවන් ද ආණ්ඩුව එක ප්‍රතිපත්තියක කියනවා අයවැයේ පුනර්ජනනීය බලශක්තිය ව්‍යාප්ත කරන්න ඕනේ කියලා. අනිත් පැත්තෙන් ඒ ව්‍යාප්ත කිරීම සඳහා මේ රටේ ජනතාව කොච්චර කැමති වුණත් ඒ සඳහා ආණ්ඩුවෙන් උදව් ලැබෙනවද කියන කාරණේ අපිට තියෙනවා. මගේ ගෙදර තිස්සමහරාම තියෙන ගෙදරට මේ සෝලර් පැනල් එකක් කයි කරන්න ගිහිල්ලා මම ඉල්ලුම් පත්‍රයක් දැම්මට පස්සේ මට විදුලි බල මණ්ඩලයෙන් කිව්වේ ඒ තියෙන්නේ ඒ හරිය තියෙන්නේ මොකද හොඳටම ගෙවල් තියෙන හරියක් හයි රෙසිඩෙන්ෂල් ඒරියා එකක්. ඒ හරිය මේ හිස් ඉඩම් හොයාගන්න නැහැ. නමුත් විදුලි බල මණ්ඩලයෙන් කිව්වේ නෑ නෑ, ඒකේ හේ තියෙන්නේ මේ ඒ ට්‍රාන්ස්ෆෝමර් එක වෙන් කරලා තියෙන්නේ ග්‍රවුන්ඩ් සෝලර් වලට කියලා. මං ඊට පස්සේ ඇහුවා ඉංජිනේරු මහත්තයෙන් ග්‍රවුන්ඩ් සෝලර් මෙහෙ ගන්න පුළුවන්ද කියලා. අන්න ඒ ආකාරයේ ක්‍රමවලින් තමයි මේ පුනර්ජනනීය බලශක්තිය මේ රටේ ව්‍යාප්ත වෙන එක නවත්තන්නේ. නිසා කනගාටු වෙනවා. මං හිතන්නේ විදුලි බල මණ්ඩලය තුල ක්‍රියාත්මක වෙන මාෆියාව මම හිතන්නේ කංචන විජේසේකර මැතිතුමා ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නවා. ඒක ඒ පිළිබඳ මගේ ස්තුතිය පිරිනමනවා. නමුත් අද වෙනකොට මේ රජයේ වැඩ පිළිවෙලත් එක්ක මේ පුනර්ජනනීය බලශක්තිය හරහා එන ආයෝජකයන්ට අවස්ථාව ලබා දෙනවද? ඒ වගේ මේ රටේ මිනිසුන්ට ඒක ගන්න පුළුවන් ව්‍යාප්ත කරගන්න පුළුවන් ඒ අවස්ථාව ලබා දෙනවද? මේ ණය පහසුකම් ලබා දෙනවද කියන කාරණය ආණ්ඩුවෙන් කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තරුණ ඇමතිවරයෙක් විදිහට මම හිතන්නේ එතුමාට අපි ස්තුතිය පිරිනමනවා. මම හිතන්නේ මුදල් අමාත්‍යවරයා විදිහට රටේ ජනාධිපතිතුමා ඒ සඳහා එතුමාට උදව් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තරුණ අපේ මේ රටේ දේශපාලඥයෝ කියන අවුරුදු 25යි 28යි 29යි කැබිනට් ඇමතිකම් වල පම හිටියා. කැබිනට් ඇමතිකම් මෙච්චර කාලයක් කරා. මේ පාර්ලිමේන්තුවේ මේ අවුරුදු 30යි 35යි දේශපාලනට 50යි 60යි. හැබැයි අද මොකද්ද මේ රටේ වෙලා තියෙන්නේ? අද මේ රට බංකොලොත් රාජ්‍යයක්. අනිත් පැත්තේ දුප්පත් රටක් බවට මේ ආණ්ඩුවම පිළි අරගෙන තියෙනවා. අපි කොහෙද ඉන්නේ? අපි මොනවද කරන්නේ? අපි කරේ මොනවද? කොළඹ හතේ තියෙන ගෙදර මාරු කරන්න වෙනවට තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරගෙන ආණ්ඩුවල මුක්කු ගහලා ඇමතිකම් ගන්න අමාත්‍යවරු ඉන්න රටක රටේ ප්‍රතිපත්ති හදන්න පුළුවන්ද? තමන්ගේ ප්‍රතිපත්ති හදාගන්න නැතුව රටේ ප්‍රතිපත්ති හදන්න පුළුවන්ද? කොළඹ හතේ තියෙන නිවස මාරු කරන්න වෙනවට ඒ කටයුතු කරන්න. නිසා ප්‍රභාකරන් ජනාධිපතිවරයා හිටියත් අමාත්‍යවරු වෙන පිරිසක් මේ පාර්ලිමේන්තුවේ මෙතන ඉන්නවා. නිසා ප්‍රතිපත්තියක් නැහැ. නිසා අපි ඉල්ලා සිටිනවා හිතන්නේ මේ රටේ ජනතාවට ජනතාවගෙන් ඉල්ලනවා තමන්ගේ නියෝජිතයා මේ රටට ආදරය කරන මිනිහෙක් එවන්න. මේ තමන්ගේ ප්‍රතිපත්ති තමන්ගේ වරප්‍රසාද වරදාන වෙනුවෙන් බිල්ලට දෙන මිනිස්සු නෙවෙයි මේ රට වෙනුවෙන් වැඩක් කරන්න පුළුවන් මිනිස්සු එවන්න. ඒ සඳහා මේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය හැදෙනකන් මේ රටේ පාර්ලිමේන්තුව හැදෙන්නේ නැහැ. ඒ ඉල්ලීමත් මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මම හිතන්නේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන කියන්න ඕනේ. එතුමා ඊයේ අපේ ස්වාමීන් වහන්සේලාට බට්ටෝ කියලා ආමන්ත්‍රණය කරා. අපිට මතකයි එතුමා බලයට එන්න කලින් නෙල්සන් මැන්ඩෙලා වගේ මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයා. බලයට ආවට පස්සේ හදිසි නීතිය, හමුදා බලය, ඒ වගේම අධිආරක්ෂිත කලාප මේ හරහා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න කටයුතු කරන හිට්ලර් කෙනෙක් තත්ත්වයට එතුමාම කියාගන්න ආමන්ත්‍රණය කරගන්න තත්ත්වයට පත්වලා තියෙනවා. අපි දන්නවා එතුමා බලයට එන්න කලින් හිටපු මිනිස්සුනේ බලය ලබා ගත්තට පස්සේ අංශක 180ක් කරගෙනවා. අනිත් පැත්තට අංශක 180ක් කරගෙනවා. අපේ ඉතිහාසය අපි දැකලා තියෙනවා. එතුමා ඉතිහාසයේ පස් පාරක් අගමැතිවරෙක්, ඒ වගේ නොයෙකුත් අමාත්‍යංශවල
ගරුමන්ත්‍රී කාලයක්
නිසා අපි එතුමට සහයෝගය දීපු අයත් කියන්නේ එතුමා මේ විදියට කටයුතු කරනවා නම් අපේ රටට IMF ණය තව මාස 6කින් හරි ලැබෙන්න තියෙනවා. මේ වගේ ප්‍රකාශ හරහා එතුමා ජාත්‍යන්තරයට යන්නේ මේ රට මේ බංකොලොත් වෙලා මේ අන්ත අසලට ගත්තට වැටිච්ච රටක මේ වගේ කාරණා හරහා මේ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කතා හරහා මේ රටට ණය ආධාර හම්බ වෙනවද? IMF ණය හම්බ වෙනවද? එතුමා අපිට මතකයි ඉස්සෙල්ලා කියනවා IMF ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එක තියෙනවා නම් ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවට. අද වෙනකන් එතුමා ජනාධිපතිවලා දැන් මාස 4කට වැඩි, මම හිතන්නේ බලයට ඇවිල්ලා මාස 6කට වැඩි. අද වෙනකන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ තියෙනවද IMF ඒ ඇග්‍රීමෙන්ට් එක? නෑ. අපි කිව්වේ ඒකයි. එතුමා අංශක 180ට හැරෙනවා බලය ලැබුණට පස්සේ. ඒ නිසා අපි ඒ එතුමාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කතා මේ රටේ ස්වාමීන් වහන්සේලාට එතුමා ආමන්ත්‍රණය කරන විදිය මේවා පිළිබඳ මම හිතන්නේ ස්වයං විවේචනයක් එතුමා කරගන්න ඕනේ. ඒ නිසා අද එතුමා මේ අද බලයට පත් වෙලා එතුමා එනකොට කිව්වේ ජාත්‍යන්තර සම්බන්ධතා ඉහළින් තියෙන දේශපාලඥයෙක් එතුමට මේ රට දුන්නොත් අනිවාර්යයෙන්ම හදනවා කියන්නේ. කොහොමද වෙනකන් එතුමා ගෙනාවු එක ඩොලර් එක අද තියෙන මේ රටේ උගත් බුද්ධිමත් පිරිස වෘත්තීය වේදින් මේ රට හැරලා දාලා යනවා. ඒ මිනිස්සුන්ට මේ රටේ ජීවත් වෙන්න බෑ. ඒ මිනිස්සුන්ට මේ රටේ ආණ්ඩුවේ කිසි සහනයක් නැහැ. සෞඛ්‍ය මැතිතුමා ඉන්නවා. අද වෙනකොට වෛද්‍යවරු 1250කට වැඩිය මේ සෞඛ්‍ය මාධ්‍යවල දන්නේ නැතුව දිහිලා තියෙනවා. මේ රටේ සෞඛ්‍ය කඩාවැටෙන තත්ත්වය ඉතාම මෑතයි. මේ රටේ පර්යන්ත රෝහල් ටික වැහෙනවා. මෙරට සෙන්ට්‍රල් ඩිස්පෙන්සරි ටික වැහෙනව තාටික දවසෙ සෞඛ්‍ය මැතිතුමනි විශේෂඥ වෛද්‍යරු 250කට වැඩිය නොදන්නවා දන්නවා කුමන ක්‍රමයෙන් හර රට ගිහිල්ලා තියෙනවද අද වෙනකොට මෙරටේ විශේෂඥ වෛද්‍යරුගේ ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා පෙරිපරල් යුනිට්ස් ටික ඊට පස්සේ අපේ මේ මේ මහා රෝහල් ටික ඒ රෝහල් ටික ඉන්න විශේෂඥ වෛද්‍යරු ටික අඩු වෙනවා නිසා අද වෙනකොට ස්නායු රෝග ශල්‍ය වෛද්‍යවරු
ඉන්නවා
සිටින්නේ මේ රජය බුද්ධිමතුන්ට ගුෘතේ වේදීන්ට මේ 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 අයවැය හරහත් කිසිම සහනයක් ලබා දීලා නැහැ ඒ වගේම තමයි ජනතාවට ඒ සහනය ලබා නොදීම හරහාම මේ රටේ බුද්ධි ගලණය ඉතාම ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා ඒ සඳහා මේ ආණ්ඩුවට වැඩ පිළිවෙලක් නැතේ කියලා අපිට ඔප්පු වෙලා හමාරයි ඒ සඳහා අඩුම ගානේ අද හිඳලවත් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා බොහොමත්ම
ස්තුතියි ස්තුතියි ගරු මන්ත්‍රීතුමා ගරු මිලංජයතිලක මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 7ක කාලයක් තිබෙනවා
ගරු මුලසනේ මන්ත්‍රීතුමනි මම අද විශේෂයෙන්ම සතුටටපත් වෙනවා අපි අද කතා කරන විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ඒ වගේම ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ කතා කරනකොට අපේ විදුලි බල අමාත්‍යතුමා ඉතාමත්ම හොඳින් තමන්ගේ කාර්ය ඉෂ්ට කරලා මේ රටේ සියලු ජනතාවගේ හිත දිනා ගන්න පුළුවන් දේශපාලඥ බවට අද පත් වෙලා තියෙනවා මොකද එතුමා ඉතාමත්ම දැවැන්තම ප්‍රශ්නේ මේ පහුගිය අරගලය නිර්මාණය වුණේ ඒ පහුගිය කාල සීමාවේ අපේ අමාත්‍ය දුර දරපු ගම්මන්පිල මැතිතුමාලා වගේ අපේ අපි හිටපු අපි හිතුවේ ප්‍රවීණ මැතිවරු ඇමතිවරු කියලා නමුත් ඔවුන්ගේ අදුරදර්ශී ක්‍රියා දාමය නිසා පැය 14ක් විතර විදුලිය කපන්න සිද්ධ වීම තුලින් අපිට සිද්ධ වුණා මේ රට දැවැන්ත අර්බුදයකට අරගලයේ මේ මෙවැනි තැනකට එන්න හේතු පාදක වුණේ ওই කාරණාව. අද අපි ස්තුතිවන්ත වෙනවා එතුමන්ට එතුමා තරුණ දේශපාලඥයෙක් හැටියට මේ කාර්යභාරයට පැහැදිලිව මුහුණ දීලා අද එතුමා මේක මේ වැඩපිළිවෙල සාර්ථක ක්‍රියාත්මක කරගෙන යනවා. අපි දැක්කා අවුරුදු 9ක් සංශෝධනය කරගන්න බැරුව තිබ්බ විදුලි බල පනත සංශෝධනය කරන්න කටයුතු කරා. ඒ වගේම තමයි අපි දකිනවා මේ පහුගිය කාල සීමාවේ රටට බරක් වෙලා තිබ්බ ආයතන මේ රටේ ජනතාවගේ ධනය කාවාසිනිය කරන ආයතන ඒ වගේම අපිට පාඩු ලබන ආයතන අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යුහගතකරණය විය යුතුමයි. ඒක පැහැදිලිවම මේ වෙනකොට අපි සියලු දෙනාට පෙන්ලා තියෙනවා. ඒ අනුව විදුලි බල මණ්ඩලයත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවත් ඒ ගත්ත ක්‍රියාමාර්ගය ප්‍රතිව්‍යුහගතනය කරන්නේ කිරීමට ගත්ත ක්‍රියාමාර්ගය පිළිබඳව අපි සමස්තයක් ඇටියට අපි සතුටටපත් වෙනවා. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙනවා මේ හරහා රටට ආදායම ලැබෙනවා වගේම සියලු දෙනාට හොඳ සේවාවක් මේ හරහා ලබා දෙන්න කටයුතු සලස්වයි කියලා. ඒ වගේම තමයි පුනර්ජන්නලී බලශක්තියට 2030 වෙනකොට 80%ක් දක්වා යන්න අද එතුමන් හොඳ සලස්මක් හදලා තියෙනවා අමාත්‍යාංශය යටතේ. ඒ හරහා ඉදිරි කාල සීමාව තුළදී අපේ සුළං බලයෙන් විදුලිය ලබා ගැනීම ඒ වගේම ජල විදුලිය ලබා ගැනීම ඒ වගේම සූර්ය පැනල හරහා විදුලිය ලබා ගැනීම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වලා තියෙනවා. ඒ අනුව අපිට විශ්වාස කරන්න පුළුවන් ඉදිරි කාල සීමාවේදී මේ රටේ බලශක්තිය පිළිබඳව අර්බුදය විසඳන වැඩපිළිවෙල මේ වෙනකොට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩසටහන ඉදිරිපත් කරලා තියෙනවා. අපි සතුටටපත් වෙනවා. ඒ වගේම තමයි අපි ගරු ඉල්ලීමක් කරනවා මේ රටේ ඒ අදාළ බලධාරීන්ගේ නායකත්වයෙන් අතිගරු ජනාධිපතිතුමාගෙනුත් මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් හදන්න මේ ආණ්ඩු මාරු වෙනකොට වැඩසටහන් ව්‍යාපෘති මේ ආරම්භ කරන සියලු දේවල් මාරු වෙලා විනාශ නොවන විදිහට ජාතික ප්‍රතිපත්තියක් හදන්න මේ රටේ තරුණ තරුණියන්ට මේ රටේ මේ අනාගතය පිළිබඳව සුබ සිහින් දකින්න පුළුවන් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න නම් අපිට ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. අපේ රටේ එහෙම එකක් නැහැ. ඒක තමයි අපේ රටේ වෙලා තියෙන ප්‍රධානම විනාශය බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ කරස්නාගල ව්‍යාපෘතිය මේ වෙනකොට චීන ආධාරවලින් ආරම්භ කරපු ව්‍යාපෘතියක්. අත්තනගල්ල ආසනය වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන ගණනාවකට විදුලිය ජලය ලබා දෙන්නට, නල ජලය ලබා දෙන්නට කටයුතු කරලා නිර්මාණය කරපු එකක්. එහෙනම් ගරු අමාත්‍යතුමනි, මේ වෙනකොට ඒ කටයුත්තේ වැඩ නැවතිලා තියෙනවා. ඒ මාර්ගවල විශාල තදබදයක් ඇති වෙලා තියෙනවා. ගමනාගමනයට පවා අපහසු වෙලා තියෙනවා. සමහර මාර්ග කඩපුතැන්වල එහෙමමයි. මේ ව්‍යාපෘතිය නොමැතිකම නිසා අති විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ජලය නොමැතිව දඩි පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමන්ගේ මැදිහත් වීම යොමු කරලා කඩිනමින් නැවත වතාවක් මේ ව්‍යාපෘති ආරම්භ කරලා මේකේ ජනතාවට අවශ්‍ය ඒ පහසුකම ලබා දෙන්න කටයුතු කරන්න. ඒ වගේම තමයි මම නියෝජනය කරන දොම්පිය ආසනේ සමනබැද්ද තිත්තපත්තර, ඒ වගේම පූගොඩ දක්වාත්, එතනින්
දක්වාත්
මේ ප්‍රදේශය අපේ කැලණි ගඟ මිටියාවතත් එක්ක සම්බන්ධ වෙන ප්‍රදේශයක්. කැලණි ගඟේ ජල මට්ටම අඩු වෙනකොට ගරු අමාත්‍යතුමනි, මේ ප්‍රදේශයේ සියලු ජනතාවට ලිං හිඳිලා වතුර බොන්නට නැතුව යනවා. එහෙනම් මේ ප්‍රදේශයට කඩිනමින් ව්‍යාපෘතියක් වැඩපිළිවෙලක් ආරම්භ විය යුතුයි. අපි දැන් සමහර ප්‍රදේශවල බට එලාගෙන ඒ බටවලට බට එලලත් දැනට අවුරුද්දක් දෙකක් පමණ කාල ගත වෙනවා. ඊටත් වඩා කල් බට එලලා ගත වෙච්ච ප්‍රදේශත් තියෙනවා. එහෙනම් මේ ප්‍රදේශවලට ජලය ලබා දෙන්නත් කඩිනමින් කටයුතු කරලා දන්න කියන ගෞරවණීය ඉල්ලීම මම ඒ ප්‍රදේශවල මේ ජනතාව වෙනුවෙන් ඔබතුමන්ගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ රටේ සියලු සමස්ත ජනතාවට අපිට කියන්න තියෙන එකම දේ, මේ අනාගතය වෙනුවෙන් මේ රට සුරක්ෂිත රටක්, සුභවාදී රටක් බවට පත් කරන්න නම් අපි හැමෝම එකවන්ව මහන්සි වෙලා කටයුතු කරන්න ඕනි. එහෙනම් මේ ඇඟිල්ල දික් කරනකොට අපි 225කට ඇඟිල්ල දික් කරනවා වගේම අපේ 225 තුළ තියෙන වැරදි විතරක් නෙමෙයි, නිලධාරීන් සියලු දෙනාම තමන්ගේ වැරදි හදාගන්න නිලධාරීන් තුළ තියෙන වැරදිත් හදාගෙන මේ රට වෙනුවෙන් වැඩ කරන්න කාලය ලැබිලා තියෙනවා. වගේම තමා තරුණ තරුණියොත් අද තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න තමන්ට හැකි පමණින් මේ රට ආර්ථිකයෙන් ස්වයංපෝෂිත කරන්නට ඔවුන් සියලු දෙනාගේ දායකත්වය ලබා දෙන්න ඕනි මොහොත දැන් ඇවිල්ලා තියෙනවා. ඒක බොහොම පැහැදිලිව මේ මොහොත වෙනකොට මේ රටේ අපිට පෙනෙන්න තියෙන කාරණාවක්. එහෙනම් තරුණෙක් හැටියට මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේ රටේ සමස්ත සියලු තරුණ ප්‍රජාවට. ඔබ සියලු දෙනා මේ වැඩපිළිවෙලේදී ආර්ථිකය ශක්තිමත් කරන්න දායකත්වය ලබා දෙන්න කටයුතු කරන්නයි කියලා සිහිපත් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරන ඔබ සියලු දෙනාට ප්‍රමති ස්තුති.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු හේෂා විතරණ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 18ක කාලයක් තිබෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. අද මේ රටට සුවිශේෂී වටිනාකමක් දිය යුතු අවස්ථාවක විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය, ඒ වගේම ජල අප්‍රවාහන අමාත්‍යාංශය පිළිබඳ විවාදයේදී අදහස් දක්වන අවස්ථාව ලැබීම පිළිබඳ සතුටු වෙනවා. මම හිතනවා අපි අද මේ විවාදයේ පුරාටම දැකපු කාරණාවක් ගරු සභාපතිතුමනි, අනුපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා ප්‍රකාශ කරා තරුණ ඇමතිවරයෙක් විදිහට කංචන විජේසේකර ඇමතිතුමා, අපේ රාජ්‍ය ඇමතිවරු දෙපළ මේ තියෙන ගැටලුව නිවැරදි කරන්න ගත් උත්සාහය වෙනුවෙන් ස්තුතිය පළ කරා. මත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරය 3 දෙනෙක් එකතු වෙලා කරන මෙහෙ වෙනුවෙන් ස්තුතිය ගෞරවය පළ කරා. නමුත් හැබැයි මේ ගෞරවය ස්තුතිය එතුමන්ලා තරුණ විදියට මේ කරන මෙහෙවරණින් ලැබුණට මේ ගැටලුව නිර්මාණකරුවත් එතුමන්ලම තමයි. ඒක අමතක කළ කතා කරන්න බෑ. මොකද මේ රටේ 2005 ගරු මහින්ද රාජපක්ෂ මහත්තුමා ජනාධිපතිවරයා වෙන්න පෙර අපිට මතකයි 2002 කාල සීමාව තුලදී යම් විදුලි කප්පාදුවක් වුණා. එදා අමාත්‍යවරු හිටියේ කරු ජයසූරිය අපේ හිටපු කතානායකතුමා. එතුමාගේ කාල සීමාව තුල මේ ප්‍රශ්නෙට ස්ථිරසාර විසඳුමක් හොයන්න වැඩසටහන් හැතුණා. නමුත් ඒ කරුණු කාරණා දැන් අවුරුදු 10ක් 15ක් ගියාම ආපහු තිබුණට වැඩි නරක තැනකට ගිහිල්ලා තියෙනවා. ඒතොර 2005 ඉඳලා අපේ රටේ අවුරුදු 57කට පස්සේ ගත්තේ ණය ප්‍රමාණය දෙගුණ තෙගුණ වෙලා එදා 2222ක්
රුපියල් බිලියන 222ක් වෙලා තිබිච්ච ණය කන්දරාව අද බිලියන 25000ක් බවට පත් වෙලා තියෙනවා. ඒක කොච්චර වැඩිවීමද කියලා මේ රටේ ජනතාවට හිතා ගන්න බෑ. ඒතර මේසා විශාල මුදලක් මේ රටේ ණය අරගෙන අපි කරපු ව්‍යාපෘති රාශියක් තියෙනවා. ඒ ගැන සමහර වෙලාවට උදම්මනන්න පුළුවන්, සමහරවිට සතුටු වෙන්න පුළුවන්, සමහර වෙලාවට කල්පනා කරලා බැලුවම ඇත්තටම මහා විශාල අපරාධයක් වෙලා තියෙන කියලා කියන්න පුළුවන්. දැන් කතා කරන නොරොච්චෝලේ ගැන. අද නොරොච්චෝලේ ව්‍යාපෘතිය ගැන මම නම් කවුරු විවේචනය කරත් මගේ විවේචනයක් නෑ කරු එමෙතුමනි. මොකද නොරොච්චෝලේ ඒ ව්‍යාපෘතිය නොතිබුණා නම් අපේ රටේ දිගින් දිගටම මේ වෙනකොට විදුලි බලය සපයා ගන්න බැරි නරක දනක තියෙනවා. හැබැයි මම එක දෙයක් ගැන මතක් කරලා දෙන්න කැමතියි. මේක මේ දේශපාලනික වශයෙන් නිකන් මේ චෝදනා එල්ල කරන්න කියන කතාවක් නෙමෙයි. මන්නාරම මේ වෙනකොට මන්නාරම ඉඳලිවරලා යාපනය දක්වා තීරුව තුල මෙගාවොට් 5000ක සුළං විදුලි බලය හදන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මේ මේ වෙනකොට රිසර්ච් වලින් එළි වෙලා තියෙනවා. ඒතර එවැනි පරිසරයක් තිබිච්ච අපේ රටේ මහින්ද රාජපක්ෂ මහත්තුමාට මේ රටේ මිනිස්සුන්ගේ ලොකු ගෞරවයක් තියෙනවා, තිබුණා, තාමත් තියෙනවද මන් දන්නේ නැහැ, තිබුණා කියලා දන්න. එතුමා එදා චානක මන්ත්‍රීතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කේ මගේ ආසන්නයේ තියෙන දිස්ත්‍රික්කේ හම්බන්තොට ඒ කරපු සම්වර්ධන ව්‍යාපෘති සමහරක් හොඳයි, පාරවල් ටික හැදිච්ච එක හොඳයි, ඒ පැත්තේ මිනිස්සුන්ට ඒක. හැබැයි අර සමහර ව්‍යාපෘති එකක් තියෙනවා. ඒක ඩීවී චානක මන්ත්‍රීතුමා කැමති නැතිව ඇති, නාමල් මන්ත්‍රීතුමාගේ සන්තෝෂය පිණිස ක්‍රිකට් ක්‍රීඩාංගනේ අපි නවත්තන්න. මේක හැදුවේ නැත්තම් ඒ මුදල් ටික මන්නාරමට යෙදෙව්වා නම් එහෙම මෙගාවොට් කීයක සුළං විදුලි බලාගාර නිර්මාණය කරන්න. ඔබ දන්නවා 100ක එකක් තියෙනම අද ඒක කොච්චර ලොකු හයියක්ද. දැන් ඕක ඇහුවම කියන්නේ හැමදාම හුලන්නේ නැහැ කියලා. හැමදාම හුලන් වගේම තමයි හැමදාම වතුරත් නැහැ. හැබැයි අපි හදලා තිබුණා නම් එහෙම අපිට හුලන් තියෙන දවසට හරි වැඩක් කරගන්න තිබුණා. එතකොට ඔබතුමාලගේ නගර මැදියේ තියෙන අම්මන්දර නගර මැදියේ තියෙන තාම මං හිතන්නේ එකම සම්මන්ත්‍රණ ඇතිව මහා දැවැන්ත මුදලක් වෙන් කරපු සම්මන්ත්‍රණ ශාලාව. මම මේ කියන්නේ මේ චෝදනා කරනව නෙවෙයි, ඔබතුමාලට හිතනව ඇති හෘද සාක්ෂර එකඟව අපි ඔය තව ඒව තියෙනවා. මම නිකන් ඕනේ නැහැ හැමදාම කියන නන්ටික් කියන්නේ. මේ මේ ව්‍යාපෘති ටික නතර කරලා ගිහිල් ඉවර වෙලා හම්බන්තොට ඒ ව්‍යාපෘතිට වෙන්කර මුදල් ටික ණය අරගෙනනේ මේ ටික අරගෙන ගිහිල්ලා මන්නාරම වැඩි ඕනේ නැහැ මෙගාවොට් 1000ක් හදලා වුණා නම් මං හිතන්නේ අද මේ විදුලි අර්බුදයක් එන්නේ නැහැ. එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්තයාට මිනිස්සු දන ගහලා වඳිනවා. හැබැයි අපි අන්නේ එකයි මෙරට ණය ගත්තා. අපි දැන් ණය ගවා ගන්න බැරිව හිර වෙලා තියෙනවා. අද ණය ගවන්න බැරි රටක් විදිහට ලෝකෙ ඉස්සරහා ගිහිල්ලා අපි දණින් වැටෙනවා. හැබැයි අපි ණය අරගෙන කරපු ව්‍යාපෘතිවල අපිට ඕනම ව්‍යාපෘතිද අපි කරේ, අපිට අවශ්‍යම ව්‍යාපෘතිද අපි කරේ. අන්නේ වැරද්ද වෙනුවෙන් අද අපි පිටිපස්සෙන් ඉඳගෙන කියනවා දැන් ඒ හරහා නිර්මාණය වෙච්ච අර්බුදය, ඒ අර්බුදය කොච්චර දුරද ගියා, මිනිස්සු තෙල් පෝලිං වල මැරුණා, මිනිස්සුන්ට විදුලි බලය නැතුව එළියට අවිල්ලි වර වෙලා විශාල ලෙස උද්ඝෝෂණ කරා. ඒවට දෙන උත්තරේ දැන් ඒක යම් සමනය වීමක් වුණාම කියනවා මේක මහා දැවැන්ත කඩාවැටීමක තිබිච්ච රටක් දැන් පණ ගහලා නැගිටවල කියලා. මම හිතන්නේ මේක පිළිගන්න හොඳ නැහැ අපි දේශපාලනච්චු විදියට. මොකද අපිට මේක දැනෙනවා තිබුණු තැන කොතනද, මෙතෙන් වැටිලා තිබුණු තැනකෝ දැන් ඉන්න තැනකෝද. මේක తాවකාලික විසඳුමක් නිසා අපි ඉල්ලීමක් කරනවා රජයෙන්. දැන් කල් පහුවෙලා හරි මේ මෙයාණ්ඩුවේ හෘද සාක්ෂිය තියෙන, මෙයාණ්ඩුවේ මොළයේ තියෙන, මෙයාණ්ඩුවේ ආර්ථික විද්‍යාව පිළිබඳ අබමල් රේණුවක හරි දැනුමත් වෙන බොහෝ දෙනෙක් ඉන්නවා. අන්නේ අය කියන දේ අහන තැනට පත් වෙන දා එදා තීන්දුව ගන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා. මම දන්නවා බැසිල් රාජපක්ෂ මහත්තයාට මුදල් නැමැතිකම දෙන වෙලාවේ මට පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මට දැනෙච්ච එක තමයි කෙහෙලියගරු ඇමතුමන ඔබතුමාලගේ තියෙන දේශපාලන පරිචයත් එක්ක බැසිල් රාජපක්ෂ මහත්තයා. එයත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් අපිට නැහැ. එතුමගේ තියෙන මුදල් අමාත්‍යවරයෙ විදිහට මුදල් අමාත්‍යංශය කරන්න තියෙන දැනුම ප්‍රායෝගික අත්දැකීම් ගත්තොත් එimhe කෙහෙලිය ඇමතුමාලගේ ඇමතුවරු කී දෙනෙක් මෙතන ඉන්නවද? මේ රටේ දේශපාලනේ වරද? මම මේ කියන්නේ තුමාට මේ රටේ දේශපාලනේ වරද? ඒ වැරද්දේ දිගුවක් තමයි අද කංචන විජේසේකර ඇමතිතුමා, ඩීවී චානක ඇමතිතුමා, අපේ ඉන්දිකන් රුද්ද ඇමතිතුමාලා මේ කර තියාගෙන අදින්නේ. ඒ නිසා අපි කියනවා කරුණා කරලා හෙට බිහිවන මේ රටේ අහිංසක තාරුණ්‍යයටත් මේ කුණුගොඩ කරේ තියන් යන්න බැරි වෙන්න විකල්ප ගේන්න. දැන් හරි අපි විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමා මං හිතුවා මෙතන ඇති කියලා. ඔබතුමා ප්‍රමාද කරන්න එපා. ඔබතුමා දෙන්න මේ වෙලාවේ පුනර්ජනනීය බලශක්තිය යන්න පුළුවන් හයිය. ඒක චෝදනා කරනවා දැන් සමහර ඇමතිවරු කියනවා මේකට විදුලිබල ඉංජිනේරුවරු කැමති නැහැ. ඉංජිනේරුවරු පාලනය කරගන්න බැරි ඇමතිවරයා ඇමතිකම දාලා යන්න ඕන. ඒ රාජ්‍ය නිලධාරීන්ට ඕන විදියට තීන්දුව ගන්න නෙමෙයි, එතුමන්ලගේ අත්දැකීම් දැනුම අරගෙන හරි දේ කරන්න ඕන. මේ එතුමන්ල කැමති නැහැ. ඒකෙන් ඉඳ ඇමතිතුමා ලාච්චු එක අහගෙන හිටිය කිලිවරලා ඇමතිවරුන්ට අත් දෙක පිහදා ගන්න බෑ. ඒ නිසා අපි හිතනවා සභාපතිතුමා එතන ඇති. ඒ වගේම සුනිත් බල අධිකාරියේ සභාපතිතුමා මේ වෙනුවෙන් මං හිතන්නේ මෙගාවොට් 1600කට අවශ්‍ය අප්‍රූවල් එක දීලා තියෙනවා. ඉතින් මේක තවදුරටත් එක එක අමාත්‍යවරුන්ගේ අතර පාසෙන් දැන් යහපාලන ආණ්ඩුවෙත් මේවා යෝජනාව කරුන්නේ අපි ඒ ගැන අදත් මතක් කරනවා. ඒ නිසා මේක ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. අනාගතයේදී මේ ප්‍රශ්නේ අරගෙන දෙන්න යන්නේ නැති වෙන්න తాවකාලික බලස්තර නෙමේ අනාගතයේ ස්ථිරසාර විසඳුමක් ගේන්න ඔබතුමාලට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද දෛනික අවස්ථාව මා දන්න තරමින් 2600ක් 800ක මෙගාවොට් ප්‍රමාණයක් ඕන වෙනව දවසකට මේක සපුරගන්න ඇත්තටම අපිට දෛනික දිවා කාලයේ අවශ්‍ය ටික මං හිතන්නේ ජල විදුලියෙන් රාත්‍රී කාර්යය වැඩේ කරගන්න පුළුවන් විදිහට කලමනාකරණය කරගන්න පුළුවන් සැලැස්මක් ඉතිහාසයේ ඉඳපු ඇමතිවරුන්ට අඩු වැඩි වශයෙන් නොතිබීමේ වරද තමයි අද මේ ඇවිල්ලා තියෙන්නේ කියන එක මම විශේෂයෙන් මතක් කරලා දෙනවා. ඒ වගේම දැන් මේ විදුලි බල මාත්‍යංශයට අපි දන්නවා දැන් කජ්ජන විජේසේකර මහත්තුමාට දයාසිරි ඇමතිතුමා චෝදනාවක් ගේනවා. එක එක මාත්‍යංශවල එක එක මන්ත්‍රීවරු ඇමතිවරු චෝදනා කරන ඔබතුමාත් ඒ චෝදනාවල උත්තර දෙනවා. ගරු ඇමතිතුමන එක දෙයක් කියන්න පුළුවන්. දේශපාලනඥයෝ තමයි කවුරුත් කියන්නේ මේ ඇමතිතුමා වරකම් කරා ඇමතිතුමා සාක්කුවේ දාගත්තා. හැබැයි නිලධාරින්ගෙන් වෙන වැරදි චෝදනා මේ පාර්ලිමේන්තුවේ කතා වෙනු අඩුයි. මොකද එක්කෝ ඇමතිවරයා නිලධාරිත් එක්ක එකතු වෙලා ගේම් එක ගන්නවා, නැත්නම් ඇමතිවරයාටත් කනට ගල් අහලා නිලධාරි ගේම් ගන්නවා. දැන් අපි දැක්ක ඊම උදාහරණයකට කියන්නම්. ගරු ඇමතිතුමනි, ඊය දැක්කනේ කෝප් කමිටුවේ ඇති වෙච්ච සිද්ධිය. මම මේ කතා කරන්නේ 2018 මාත් නියෝජනය කරපු ඒ ආණ්ඩු වෙච්ච සිද්ධියක් ගැන. මොකද ඒක කියන්න ලැජ්ජ වෙන්නේ නැහැ. මේක අපි කවුරුවක් කතා කරද්දී අද පාර්ලිමේන්තුවේ මම හිතන උදේ පාන්දර කට්ටිය ඇවිල්ලා මේකට කතා කරයි කියලා අපේ සභාපතිතුමා හිටියේ නෑ. හොරකම් වහන්න, හොරකම් යට ගහන්න සූර්යෝ ටිකක් තමයි මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ කරු ඇමතුමනි. ඒ එවැනි වටපිටාවක ඔබතුමාටත් මම කියන ඔබතුමා ගල්ලංගුරු කාරණාව වෙන්න පුළුවන්. වෙන දේවල් ඇමතිවරයා විදියට ඔබතුමාත් මේ සබ්ජෙක්ට් එක ගැන මං හිතන්නේ පරතර ඉගෙනගෙන නැහැනේ මේ අවුරුද්දක් ආසන්න කාල සීමාව තුළ. ඔබතුමාත් නොදන්න දේවල් මේකේ වෙනව ඇති. හැබැයි නිලධාරී කරන දේවල් එන්නේ අවුරුදු 5000ක් ගිහිල්ලා. එතකොට ඒ නිලධාරීනුත් නැහැ, රටට වෙන හානියට වග කියන කවුරුවක් නැහැ. දැන් මම මේක උදාහරණයක් විදිහට මේ වෙලාව විශේෂයෙන් කියනවා. අර ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් ගේන සිද්ධිය මේක විනාඩියක් අරන් මතක් කරලා දෙනවා ඔබතුමාලා. මම හිතන්නේ ඇමතිවරු කීප දෙනෙක් ඉන්න හින්දා මේ රටට මේකට උත්තරයක් දෙනවනම් වැඩිය හොඳයි. 2012 ඉඳලා 2015 ප්‍රොජෙක්ට් එක ගියා. ඊට පස්සේ අපේ ආණ්ඩුකල 2018 ඒ ප්‍රොජෙක්ට් එක ගිහින් තියෙනවා. මේකේ ජාතික පසුසම්පත් සංවර්ධන මණ්ඩලයට ගෙනහල් දෙනවා 2012 ඉඳලා 15 ඇමරිකන් ඩොලර් මිලියන 37.3ක් යොදවලා හරක් 5000ක් ගෙනහලා තියෙනවා. ඒ ගෙනාපු ගාණෙන් කීයක් ජීවතුන් අතර ඉන්නවද කියන කාරණාව හොයලා බලන්න කියලා මම ආරාධනා කරනවා ආණ්ඩුවේ මන්ත්‍රීවරු නැමැතිවරුන්ට. ඊට පස්සේ ආපහු 18 අර 12 15 ගෙනා ප්‍රොජෙක්ට් එකේ හරක් ටික මැරිලා ලංකාවට හරියන්නේ නැහැ, මේ දේශගුණයට හරියන්නේ නැහැ කියලා ඒ ෆේල් වෙච්ච ප්‍රොජෙක්ට් එකක් නැවත 18 ආපහු පටන් ගන්නවා. යාපාලන ආණ්ඩුව ඉරුපු සමාජික විතර මම මේ කියන්නේ පටන් අරගෙන ඉවර වෙලා පොඩ්ඩක් නෙමෙයි, පොඩි ගාණක් නෙමෙයි 20000ක් ගේන්න ආයෝජනා වෙනවා. ගරු ඇමතිතුමනි 20000ක් යෝජනා කළා, 5000ක් ගේනවා. ඒ ගෙනාවු 5000න් 4000 ගාණක් මැරෙනවා. 4000 ගාණක් මැරෙලා තියෙද්දි ගරු සභාපතිතුමේ සභාපතිනි නැවත සැරයක් ආයි 5000ක් ගේන්න ඩොලර් මිලියන 11.9ක් මේකට මුදල් පාර්ලිමේන්තුවේ වෙන් කළත් නැහැ. නෙදර්ලන්තේ රොබෝ බැංකුවෙන් ඩොලර් මිලියන 237ක ණය මුදලෙන් කොටසක් අරගෙන කරන මේක පාර්ලිමේන්තුවෙන් කොහෙවත් අනුමත කළා නැහැ. එවැනි වටපිටාවක් තුල අමාත්‍යංශ ලේකම්තුමිය පෙන්ෂන් යන්න විශ්‍රාම කරන දවස් 5යි අන්න චෙක් එකට අස්සම් කරලා යනවා. ඒතොර දැන් මේක ගැන කතා කරන්නේ නැහැ කවුරුවත්. මේ වංචාව ගැන හොයන්න කෙනෙක් නැහැ. මේක කෝපේ කතා කරලා ආයි මේක ඉවරයි. තා ඊළඟ පිටුවට යනවා. ඒතකොට මේ ආකාරයේ නිලධාරින් එක්ක මේ විදිහට නිලධාරින් කටයුතු කිරීම හරහා මේ රටේ අනාගතයටත් මේ ප්‍රශ්න විසඳෙනවා කියලා අපිට හිතන්න බෑ. ඉතින් ගරු සභාපතිනි එක හැම ප්‍රශ්නයක්ම අල්ල දැන් කොච්චර ප්‍රශ්න සීනි ගැන කතා කරා, මහා බැංකු හොරු ගැන කතා කරා, මේ රටේ ප්‍රශ්න නම් කීයක් ගැන කතා කරාද? හැබැයි එකකට හරි මං අහනවා ඔබතුමාගෙන් ගරු සභාපතිනි, මේ රටේ එක දේශපාලනඥයෙක් මේ වංචා දූෂණ වෙනුවෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවද? හිරබාරයට පත් කළා තියෙනවද? නෑ ගරු සභාපතිනි. එහෙමනම් මේ රටේ ඉස්සරහට විදුලිය නෙමෙයි, ඉස්සරහට විදුලියක් නැතුව තෙලුත් නැතුව නන්නත්තාරලා පාරවල් ගානේ මිනිස්සු මැරෙන්න පුළුවන්. මේකට දැන්වත් උත්තරයක් වෙන්න මොකද අපි ණය දෙනකන් ණය ගත්තා, ණය දෙනකන් ණය අරගෙන රටේ ප්‍රශ්න විසඳුවා වගේ පෙන්නවා. දැන් ණය දෙන්නේ නැහැ. දැන් රටේ ප්‍රශ්න විසඳ ගන්න බෑ. ඒව කප්පාදු වෙන්නේ මේ තෙල් ටිකෙන් වෙන්න පුළුවන්, විදුලි බලයෙන් වෙන්න පුළුවන්, එදා වේල කණ එකෙන් වෙන්න පුළුවන්. ඒ නිසා ඉල්ලීමක් කරනවා, මේ නිලධාරි කවුද, මේ නිලධාරි වග කියන්න ඕන කොහොමද, ඒ තරාතිරම නොබල අවශ්‍ය කටයුතු කරන්න පියවර ගන්න කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ වෙනුවෙන් අඩුම තරමේ සංවේදී භාවයක්වත් පෙන්වන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මේක තව දුරටත් ගරු මන්ත්‍රීතුමනි, ගරු සභාපතිතුමනි ඉස්සරහට ගිහිල් ඉවර වෙලා මේ ඉන්න තරණ මැතිවරුන්ටත් අද ලැබෙන ගෞරවය තව අවුරුද්දක් දෙකක් ගියාම ගල් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. මොකද ඔබ මේ වෙනකොට ඒ තියෙන තරුණ ශක්තියත්කම අමාත්‍යංශයේ හරි විදිහට කරන්න හදනවා. හැබැයි නිලධාරි මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක දැනගන්න දවස වෙනකොට ඔබ ප්‍රමාද වැඩි කියන එකත් මේ විශේෂයෙන් මතක් කරලා දෙන්න ඕනි. ඒ වගේම අපි දැක්කා ශාන්ත බණ්ඩාර ගරු ඇමතුමා ප්‍රකාශයක් කරා. එතුමාගේ ප්‍රකාශය මං හිතන්නේ වෙනුවෙන් යම් උත්තරයක් දෙන්න ඕනද? බැසිල් රාජපක්ෂ ගරු ඇමතිතුමා රටට ආපේ ගැන කට්ටියට විපක්ෂයට අනේ අපිට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එතුමා මේ රටේ හිටියත් එකයි, එතුමා මේ රටට ආවේ නැසත් එකයි, ඇමරිකාවට අපිට කිසි ගැටලුවක් නැහැ. බැසිල් රාජපක්ෂ කියන්නේ අපිට වැඩෙක් නෙමෙයි, ඔයාලට වැඩෙක් වුණාට. අපිට බැසිල් රාජපක්ෂ කියන්නේ සමාජයේ තියෙන කතිකාවත් එක්ක මහා මේ රටට වින කරපු චූදිතෙක් විතරයි. ඒ නිසා ඔබතුමාලා ඒ ගෞරවය ලබා ගන්න. හැබැයි අපිට දෙන එක ප්‍රශ්නයක්. ආරක්ෂාව දීමේ වරදක් නැහැ. ආරක්ෂාව දෙන්න ඕන. අර කිව්වත් වගේ බන්ධනාගාර බස් එක යන මිනිසුන්ට ආරක්ෂාව දෙනෝනේ. ඒ නිසා ආරක්ෂාව දෙන්න ඕන. ජීවිත ආරක්ෂාව දීම පොලිසියේ වක්කීම. හැබැයි ආරක්ෂාව දෙන එක නෙමෙයි ගරු සභාපතිතුමනි පෙර ගමන් රත දාගෙන බැසිල් රාජපක්ෂ මහත්තයා මේ කොළඹට අරගෙන එන තියෙන හැකියාව අවස්ථාවය ඒ වෙනුවෙන් දෙන්න පුළුවන් සාධාරණ උත්තරේ මොකක්ද කියලා අපි ආණ්ඩු ඇමතිවරුන්ගෙන් අහනවා. පුළුවන් නම් ඒකට සාධාරණ උත්තරයක් දෙන්න. බැසිල් රාජපක්ෂ මහත්තයා මල් මාල දාලා ධන ගාලා වැඳලා බඩ ගාලා පිළිගත්තාද අපිට ප්‍රශ්නයක් නැහැ. පෙර ගමන් රත දාගෙන පොලිසියේ විරිලැජ්ජාවක් නැතුව අරගෙන එන්න පුළුවන් හැකියාව හැදුනේ කොහොමද කියන එක ගරු ඇමතිතුමාට කියන්න පුළුවන් නම් ඒක වඩා වැදගත් වෙයි කියලා මම මේ වෙලාවේ විශේෂයෙන්ම කියනවා. ඒ වගේම ගරු කංචන විජේසේකර ඇමතුමනි අපි දන්නවා ඔබතුමා මේ වෙලාවේ මේ විදුලි බල අමාත්‍යාංශයේ තුල අනාගතයේ මේ විදුලි බල ප්‍රශ්නෙට උත්තර හොයන ගම වර්තමානයේ තියෙන ප්‍රශ්නයට සමනය කරගන්න උත්තර හොයනවා. මා නියෝජනය කරන ඇඹිලිපිටිය ප්‍රදේශයේ තියෙන ඒස් පව ආයතන මෙගාවොට් 100ක් මට මතක හැටියට ලබා දෙන පුජ්ජලික විදුලි ආයතනය. දැන් මේක 2002 ආරම්භ කරාම 2014 මේක ඉවර වුණා. ඔව් 2014 මේක ඉවර වුණා. ඒ නිසා මම ඕන කියලා දෙන්නම් මයියන්ගේ ඉඳලම. ඒ නිසා ගරු ඇමතිතුමනි මේක 2014 මේක අපිට අයිති වෙන්න තිබිච්ච ආයතනයක්. මේක රජයට ලබා ගන්න තියෙන ආයතනයක් ලබා නොගෙන මම හිතන් දැන් රුපියල් 100 ගාණක් ගෙවලා තමයි
ඔබතුමා මන්ත්‍රීතුමා ගන්න වෙලාව. ඔබතුමාට තව විනාඩි 3 විනාඩි 3ක් කාලයක් තිබෙනවා.
ඒ නිසා ගරු ඇමතුමනි මම ඉල්ලීමක් කරනවා. මේ ගිවිසුම් අලුත් කරනකොට ඇමතිවරු දන්නේත් නැහැ නිලධාරීන්ට අවශ්‍ය විදිහට මේ ක්‍රියාමාර්ග ගන්නෝ. අද ඒස් පවර් එක ලබන ලාභය මම හිතන්නේ මේ අහිංසක මිනිසුන්ගේ කරපිට තමයි යන්නේ. ඒ නිසා මේ මම එක උදාහරණයක් කිව්වේ මේ වගේ ආයතන ඕන තරම් තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා විදුලි බල අමාත්‍යාංශයේ හරහා මේ රටේ බලශක්ති ප්‍රභවයන් හඳුනාගෙන මෙච්චර කල අඳුර ගන්න බැරි වේද දැන් අඳුරගෙන තියෙන ඔය මන්නාරම සුළං විදුලි බලාගාර නිර්මාණය කිරීම වගේ කාරණා ගැන අධ්‍යයනය කළ ඒ අවශ්‍ය පියවර ගනී කියන විශ්වාසය කරන ගමන් අපේ සනත් විසාන්ත ගරු ඇමතිතුමා කෙහෙලිය ඇමතිතුමා වෙනුවෙන් වචනයක් කතා කරනවා. ගරු ඇමතිතුමනි මං හිතනවා වාසුදේව නානායක්කාර ඇමතිතුමා රවුෆ් හකීම් ඇමතිතුමාලා මේ රටේ ජල ප්‍රශ්නේ වෙනුවෙන් විශාල හයියක් දුන්න පහුගිය අවුරුදු 10 පුරාවට. ඒ වුණාට මේ වෙනකොට යාපු ව්‍යාපෘති රාශියක් නතර වෙලා තියෙනවා. හේතුව පොඩි පොඩි දේවල් බටර් ටික ගිහින් දාලා දෙනවා බටර් ටික ජොයින් කරගන්න ඒ අවශ්‍ය කෑල්ල ගම් එක ගේන්න විදියක් නැහැ ඒක ඉම්පෝට් කරගන්න විදියක් නැතුව මහා විශාල ජල ව්‍යාපෘති නතර වෙලා දැන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ තුන්කම හාගල කුට්ටිකල මේ දිගටම අපි කතා කරනවා ගිහිල්ලා සියලුම ජල ව්‍යාපෘති නතර වෙලා තියෙනවා පොඩි මුදලක් වැය කරන්න තියෙන නිසා කේලි අමතුමාට කියනවා කරුණා කළා මේ අමාත්‍යාංශයට වෙන් වෙලා තියෙන මුදලින් අලුතෙන් ව්‍යාපෘති කරන්න නෙමෙයි මේ වෙනකොට වෙන් වෙලා තියෙන ව්‍යාපෘති වෙනුවෙන් ඒ අවශ්‍ය මුදල් වෙන් කිරීම කරලා ඉවර වෙලා ජනතාවට මේ පීඩනයට පත් වෙලා ඉන්න ජනතාවට යම් කිසි හයියක් සහනයක් වෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියන කාරණාවත් මතක් කරමින් අවසාන වශයෙන් කියනවා රනිල් වික්‍රමසිංහ අපේ හිටපු මගේ ගරු නායකතුමා දැන් ඔබතුමාලගේ නායකතුමා හිට්ලර්ට නෙමෙයි මොකාට ඇන්දත් කමන්නේ නැහැ මේ රටේ අහිංසක මිනිස්සු අද විඳින දුක අද මේ දරාගෙන ඉන්න බැරි ආර්ථික අපහසුතා සියල්ල විසඳගෙන ඉවර වෙලා ඔබතුමා අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමයි ඒ නඩියයිත් එක්ක හිට්ලර්ට නෙමෙයි ඕනෙකුට ඇඳගන්න කියන ගමන් මේ ප්‍රශ්න ටික විසඳන්නේ නැතුව රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික පාරටන වෙලාවට ජනතාව මර්ධනය කරන්න සූදානම් වෙන්න එපා ඒ සූදානම් වලට විපක්ෂයත් ඇස් පියාගෙන ඉන්නේ නැහැ කියන කාරණා මතක් කරමින් මගේ වචන කීපය අවසන් කරන බොහොම සුදුයි
සුදුයි ගරු මන්ත්‍රීතුමා ගරු ඩීවී චානක මැතිතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් තිබෙනවා
ප්‍රවිශ්‍යෝති ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම කියන්න ඕන පළමුවෙන්ම අපි දන්නවා අපි දැන් මාස කීපයක් පිටිපස්සට ගියාම මාස පහක් හයක් පිටිපස්සට ගියාම රටේ කොහොම තත්ත්වයක්ද තිබ්බේ කියලා අපිට මතක තෙල් පෝලිං කොහොමද තිබුණේ තෙල් පෝලිං වල ජීවිත නැති වුණේ කොහොමද අපිට මතක අපි දන්නවා විශේෂයෙන් ගත්තම හැබැයි මේ තෙල් පෝලිං වල ජීවිත නැති වෙන්නේ තෙල් පෝලිං වල මිනිස්සු දවස ගන්න ඉන්නේ මාසෙකට ඩොලර් මිලියන 600ක තෙල් ආනයනය කරද්දි තමයි මේ පෝලිං වල හිටි හැබැයි එදා කාංචන විජේසේකර අමාත්‍යතුමාට බාර දෙන්නේ මාසෙට ඩොලර් මිලියන 600ක් නෙවෙයි උපරිම 300ක් දෙන්නම් කිය. 600 දි පෝලිං වල මැරෙද්දි 300ක් දීලා කියනවා මේක කලමනාකරණය කරන්න කියලා. එදා තරුණ අමාත්‍යවරයෙක් විදියට වගකීම් බාරගත්තා. කොහොමද 300ෙන් මේක කරන්න කියලා හෙව්වා. අන්තිමට QR කෝඩ් හදලා QR කේත නිකුත් කරලා අන්තිමට රටේ පෝලිං ටික නැති කරනවා. තියෙන වෙදා ගියපු ඩොලර් ප්‍රමාණයෙන් භාගයක් අරගෙන තියෙන සම්පත් වලින් කොහොමද වැඩ කරන්නේ කියලා එදා ඔප්පු කරලා පෙන්නුවා. විශේෂයෙන් අපි රටක් විදියට අද මේ රටේ මේ තියෙන தත්ත්වේ මේ தත්ත්වයට හරි සමනය කරගන්න දැක්වීම පිළිබඳ අපි අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම තමයි අමාත්‍යංශ ලේකම්තුමා ඒ නිලධාරි මණ්ඩලය රෑ 10ට 11ට හැමදාම ගෙදරය. මම දන්නවා අමාත්‍යතුමා මට වැඩ බලන්න දීලා ගියා සතියකට. ඒ වෙලාවේ කැබිනට් පේපරේ මට ගෙනෙත් දුන්නේ රෑ 11ට. රෑ 11ට ගෙනෙත් දීලා කියන අස්සංගල දැන් තමයි මෙතුමා ඉවරුනේ කියලා. හැමදාම රෑ 10 10 මාර 11 වෙනකම් අපේ සියලුම ආයතනවල නිලධාරි මණ්ඩලය වැඩ කරා. මොකද රටේ තියෙන මේ වෙලාවේ සියලුම දේවල් ක්‍රියාත්මක වෙන්න නම් මේ අමාත්‍යංශ ක්‍රියාත්මක වෙන්න. ඒ පිළිබඳව මම අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු සභාපතිතුමාලාට නිලධාරීන්ට අමාත්‍යංශ නිලධාරීන් මේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අද අපේ රාජ්‍ය මැතිතුමා ආපු දවසේ ඉඳන් පූර්ණ කාලීනව අද වැඩ කරලා අද ඇමතිතුමත් එක්ක එකතු වෙලා විශාල කාර්යභාරයක් වෙන. එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. අද විශාල වගකීමක් අපිට බාර දීලා තියෙන්නේ. අද අපි දකින්න එක පැත්තකින් රටේ විදුලිය පැය 10 16 කපපු රට. අනිත් පැත්තෙන් තෙල් පෝලිං වල හිටපු රට. කොහොමද අපි මේක හදන්නේ කිය? අද අපිට පැය එකහමාරකට විදුලිය කපන එක නවත්තන්න පුළුවන් වෙලා තියෙනවා. මට කලින් කතා කරපු හේෂ විතාන මන්ත්‍රීතුමා කියනවා එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට ග්‍රවුන්ඩ් එක හැදුවේ නැත්තම් ඒක ගෙනහිල්ලා මනාවල්ට ගෙනහිල්ලා සුළං විදුලි බලාගාරයක් මෙගාවොට් 100ක් හදුවා නම් මේ ප්‍රශ්නේ විසඳුම් කිය. හැබැයි තුම දන්නේ නැති කාරණා ගොඩක් තියෙනවා. 2014 වෙනකොට ලංකාවේ විදුලියේ ප්‍රශ්නයක් තිබුණේ මේ ප්‍රශ්නේ පටන් ගන්න 2016. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ එදා නොරොච්චෝලේ හදනකොට සියලුම දෙනා එළියට බැස්සා. විපක්ෂය එළියට බැහැලා කිව්වා නොරොච්චෝලේ එපා කියලා. අන්තිමට මෙගාවොට් 900ක් පද්දටි එකතු වෙනකොට එක පැත්තකින් විදුලි බල මණ්ඩලයේ ලාභ ලබන අනිත් පැත්තෙන් රුපියල් 125කින් ඒකගේ අඩු කරලා තමයි එදා එතුම 2014 බාර දුන්නේ. බාර දෙනකොට අනිත් පැත්තෙන් ඉදිරි අවුරුදු 6කට අවශ්‍ය 2016-17 වෙනකම් අවශ්‍ය විදුලි බලයේ අවශ්‍ය පද්ධතියට එකතු කරලා ඉවරයි. මෙනාවල මෙගාවොට් 100ක බලාගාර හදන්න ෆීසිබිලිටි කරලා ඒ මුදල් වෙන් කරලා සියලුම දේ කරලා ඉවර වෙලා තිබුණේ. ඊළඟට සාම්පූර් වල මෙගාවොට් 300කට අවශ්‍ය ට්‍රාන්ස්මිෂන් ලයින් දාලා ගල්ලඟුරු බලාගාරයකට අවශ්‍ය කටයුතු කරලා තිබුණේ. මොකද උනේ? යහපාල නාණ්ඩු ආවා, අලුත් ජනාධිපති කෙනෙක් පත් වුණා. පළවෙනියටම කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කරා කියලා සාම්පූර් බලාගාරේ නැවැත්තුවා මෙගාවොට් 300. අනිත් පැත්තෙන් බදුල්ලේ පැත්තේ ජනතා විමුක්ති පෙරමුණ එළියට බැහැලා මහා ලොකු හිල්ල දෙනවා. බදුල්ල ගිලා බහිනවා, බණ්ඩාරවෙල ගිලා බහිනවා කියලා උමා ඔය ව්‍යාපෘතිය අවුරුදු ගානකින් පිටිපස්සට යවුවා. සාම්පූර් මෙගාවොට් 300. ඒ වගේම අනිත් පැත්තෙන් උමා ඔය මෙගාවොට් 120. අද වෙද්දි පද්ධතිය තිබුණනම් මේ විදුලිය කපන්න වෙන්නේ නැහැ. මේ විදුලිය කපන්න වෙන්නේ නැහැ. හැබැයි අවාසනාවට 2014න් පස්සේ ඒ ව්‍යාපෘති ව්‍යාප්තක උනේ නැහැ. හැබැයි අද විදුලි බල මණ්ඩලය ඇතුළු මේ සියලුම දෙනා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉදිරි අවුරුදු 2030 දක්වාම මේ ව්‍යාපෘති කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ වගේම කොහොමද යුනිට් කොස්ට් එක අඩු කරගෙන සුළං බලය, සූර්ය බලය, රිනියුබල් එනර්ජි කොහොමද විදුලිය හදන්නේ කියලා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අපි රටක් වශයෙන් ගත්තම 50%ක් මේ වෙද්දී රිනියුබල් එනර්ජි වලින් යන්නේ. හැබැයි ඒක 70% දක්වා යන්න අවශ්‍ය කටයුතු මේ වෙද්දී සූදානම් කරගෙන යන්නේ. ඒ වගේම අපි මතක් කරන්න ඕන සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු අද දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාවිච්චි කරලා චෝදනා එල්ල කරන්න ගත්තා. අද මං හිතන්නේ පළවෙනි වතාවකට අමාත්‍යංශයෙන් ඇවිල්ලා වෙළඳ ටෙන්ඩර් ගැන දැනගන්න ඕන නම්, එහෙම නැත්නම් කොහොමද මේ ෂිප්මන් ගෙනාවේ කියලා දැනගන්න ඕන නම් එක්ක තොරතුරු දැනගැනීමේ පනතෙන් ලියන්න ඕන. සමහරවිට ඒත් ආයතන වෙන්නේ ලබා දෙන්න. හැබැයි ඒ වෙනුවට පළවෙනි වතාවට කාංචන විජේසේකර අමාත්‍යතුමා ඉදිරියට ඇවිල්ලා මේ මුළු මාස කීපෙම කොහොමද ටෙන්ඩර් කරේ, කොහොමද මේ ෂිප්මන්ට් ටික ගත්තේ, මේ සියලුම දේවල් පාර්ලිමේන්තුවට වාර්තාවක් වශයෙන් බලපා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අද වෙද්දී වෝහාරික විගණනයක් කරලා CPC ගේ මේදී බෝඩ් අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒ වගේම වෝහාරික විගණනයට අවශ්‍ය ප්‍රොකියුමන්ට්ස් දැන් ආරම්භ කරලා තියෙනවා. පළවෙනි වතාවට අමාත්‍යංශය යද්දීම සාමාන්‍ය විපක්ෂයකට ගියාම තමයි කට්ටිය ඇවිල්ලා ඇමතිවරුන්ට චෝදනා කරන්න, නිලධාරීන්ට චෝදනා ගන්න මේවා කරන්න. හැබැයි කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වෙලේම ඕහරික විගණනයකට යන්නේ මේක ඉතාම නිවැරදිව මේ කාර්යභාරය සිදු කරපු හින්දා. ඒ වගේම අපි දකිනවා අද තව විශේෂයෙන්ම විපක්ෂ මන්ත්‍රීවරු කීප දෙනෙක්ම නගපු ප්‍රශ්නයක් තමයි තෙල් මිල වැඩි වෙද්දි වැඩි වෙනවා. හැබැයි ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වුණාම ඇයි අපි අඩු කරන්නේ නැත්තේ කිය. මන් දන්නේ මේ මන්ත්‍රීවරු කොහෙද ඉන්නේ කිය. නොවැම්බර් මාසේ 12 වෙනිදා තමයි අපි අන්තිමට කරේ. නොවැම්බර් මාසේ 12 කරනකොට අපි මාසයක් පිටිපස්සෙන් මිල ගණන් බලනවා. ඒ මාසෙ තුල ඒ ඇවරේජ් අරගෙන තමයි අපි මිල සංශෝධනය කරේ. ඒ වෙලාවේ ලෝක වෙළඳ පොලේ මාසෙ තිබ්බ ගණන් අනුව අපිට මිල වැඩි කරන්න වුණා. හැබැයි ඊට සති දෙකක් පිටිපස්සෙන් යනකොට අපි පෙට්‍රල් මේ රුපියල් 30කින් අඩු කරා. ඒක මතකනේ? අඩු කරපුවා මතක නැහැ, වැඩි කරපුවා විතරයි මතක. හැබැයි ඒ වගේම තමයි ඉදිරියට ලෝකවෙන්දවලේ මිල අඩු වෙනවනම් ඒ සහනෙත් අපි ජනතාවට ලබා දෙනවා. ඒක අපි අමතක කරන්නේ නැහැ. හැබැයි සමහර මෙතන ඉන්න මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දෙන අර වෘත්තීය සමිති වලින් පරිස්සම් වෙන්න. මොකද ඒගොල්ලෝගේ ගණන් හරියට වැරදි. අපි දැක්ක නලින් බණ්ඩාර ඇමැතිතුමා මන්ත්‍රීතුමා ඇවිල්ලා කියනවා රිෆයිනරි එක යූස් කරොත් රුපියල් 150ට භූමි තෙල් හදන්න පුළුවන් කියලා. මං එතුමාට ආරාධනා කරනවා. අපි සඳුද ඉන්නවා අඟහරුවාද අමාත්‍යංශයට ඇවිල්ලා ඔබතුමා අපිට උපදෙස් දෙන්න. මේක ඉන්නවා ටෙක්නිකල් ටීම්ස්. මේ ඔක්කොට උපදෙස් දෙන්න කොහොමද 150ට හදන්නේ කියලා. ලෝක වෙළඳපොලේ ඩොලර් එක ලෝක වෙළඳපොලේ මේ 150 තියෙන වෙලාවේ 150 වෙලා තියෙන වෙලාවේ ඩොලර් එකට 180 ගෙවන වෙලාවෙවත් මෙච්චර අඩුවට අපිට භූමි තෙල් හදාගන්න බැරි වුණා. මන් දන්නේ මේ නලින් බණ්ඩාරයවත්තුමා කොහොමද මේක හදන්නේ කියලා. එතුමාට අපි ආරාධනා කරනවා ඇවිල්ලා අපිට උපදෙස් දෙන්න කොහොමද කරන්නේ කියලා. ඒ වගේම ක්‍රූඩ් ගැන කතාව. අද අහනවා එක වෙලාවකට ඇයි අපි යූරල් ක්‍රූඩ් ටික ලංකාවට ගෙනාවේ කියලා. එතුමාට ආරාධනා කරන ඇවිල්ලා ඔය අපි දීලා තියෙනවා ටෙන්ඩර් පටිපාටිය කරපු විදිය. අපි ටර්ම් ටෙන්ඩර් කැඳෙව්වා. ඒවට ආපු අය එල්සී දෙන්න බෑ කිව්වම දාලා ගියා. ඊළඟට අපි සිංගල් ටෙන්ඩර් කැඳෙව්වා. ඒවට සමහර අය ආවේ නෑ. අපේ ක්‍රම තුනයි, එක්ක ටර්ම් ටෙන්ඩර් එක, එක්ක සිංගල් ටෙන්ඩර් එක. එහෙම නැත්නම් අපේ වෙබ් එකේ දානවා අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් දෙන්න හරි. මොකද අපිට තෙල් ටික ඕන. ටර්ම් ටෙන්ඩර් එකට එන්නේ නැත්නම්, සිංගල් ටෙන්ඩර් එකට එන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? එතකොට අපිට තියෙන ප්‍රොපෝසල් එක අපිට යන්න වෙනවා. අර දයාසිල් ඇමතුමා අහනවා ඇයි බ්‍රෙන්ට් ඉන්ඩෙක්ස් එක නැතුව යූරල් ඉන්ඩෙක්ස් එකට ගියේ නැත්තේ? යූරල් ඉන්ඩෙක්ස් එකට ගියා නම් මෙච්චර ලාභයි කියලා. එතුමාට අපි ආරාධනා කළා හොයලා දෙන්න අපිට කෙනෙක්. යූරල් ඉන්ඩෙක්ස් එකට තෙල් ගෙනෙද්ද දෙන කෙනෙක් හොයලා දෙන්න. අපිත් මේ උහනවා. ඕනතරම් මේ පැත්තේ හිටපු ඇමතිවරු ඇවිල්ලා කිව්වා රුසියාවෙන් මන් තෙල් ගෙනෙද්ද දෙන්නම් කියලා. ගෙනාව ප්‍රොපෝසල් අපි අනුමත කරා. කෝදෙන් තෙල්? මේ පැත්තේ ඕනතරම් මන්ත්‍රීවරු කිව්වා අපි සෞදි අරාබියෙන් ගේන්නම් කියලා. ඩුබායි වලින් ගේන්නම් කිව්වා. ප්‍රොපෝසල් 200ක් අපි අනුමත කරලා තියෙනවා. එක්කෙනෙක්වත් තෙල් ගේන්නේ නැහැ. කටින් කියනවා අපි යූරල් ගේන්නම්. අපි ඉන්ඩෙක්ස් එකට ගේන්නම්. හැබැයි බඩු නැහැ. එතකොට අපිට එන කෙනාගෙන් තමයි තෙල් ගන්න වෙන්නේ. එතකොට ඒගොල්ලොන්ගේ ප්‍රොපෝසල් වල තියෙන ඉන්ඩෙක්ස් එක තමයි අපිට ගන්න වෙන්නේ. අපිට එනකොටම දෙන්න ඩොලර් නේ. සමහර අය අපිට ඇවිල්ලා කියනවා මේක අන්ලෝඩ් කරලා දෙන්න. අදහන එක්ස්පෝ එක අන්ලෝඩ් කරලා තියෙනවා. ඒ රිෆයිනරි එක පටන් ගන්න නැත්තේ කියලා. කොහොමද පටන් ගන්න? එක්ස්පෝ ක්‍රූඩ් එක අන්ලෝඩ් කරලා තියෙන්නේ ගෙවල නෙමෙයි. ගෙවල නෙමෙයි. අපි ඒක අන්ලෝඩ් කරලා තියෙනවා පොරොන්දුව පිට. අපි ඒක ගෙවල සැරින් සැරේ ගන්නම් කියලා. ඒක රිෆයිනරි එක පටන් ගන්න නැත්තේ. එකක් විතරක් අරගෙන මදි. අඩුම තුනක්වත් ලයින් කරගෙන තමයි අපි රිෆයිනරි එක පටන් ගන්නව. එහෙම නැත්නම් විශාල කොස්ට් එකක් තියෙනවා. පටන්ගෙන නැවතුවොත් විශාල කොස්ට් එකක් තියෙනවා. ඒ හින්දා තමයි අපි බලන්නේ. ඒ වගේම මෙතුමල්ලා අහනවා ඇයි ඩෙමරේජස් කියන්නේ? මම දැක්ක සමහර ඇමතිවරයෙක් අපිත් එක්කම හිටපු ඇමතිවරයෙක් කියනවා 100%ක් එක පැත්තකට 40%ක් තව පැත්තකට. ඇයි මේ ඩෙමරේජස් කියන්නේ? ඔයගොල්ලෝ ප්ලෑන් කරන්න බැරිද කියලා. එතුමල්ලට තේරෙන්නේ නැති දේ තමයි තෙල් ඕඩරයක් දවස් 10න් ගෙන්නන්න බෑ. අපිට ටර්ම් ටෙන්ඩර් එක යන්නේ මාස 3කට කලින්. සිංගල් ටෙන්ඩර් යන්නේ මාස 1කට කලින්. ලංකාවේ ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින් තියෙනවා. දවස් 42ක් පබ්ලිෂ් කරලා තියන්න වෙනවා. මේවත් එක්ක ඕඩරේ දුන්නම එතන ඉඳන් ෂිප් එක ගේන්නත් තව මාසයක් විතර යනවා. හැබැයි මේ යන මොහොතේ අපිට සෙන්ට්‍රල් බැංක අපි බැංකින් සිස්ටම් එකෙන් තමයි වෙනද තෙල් ටික ගත්තේ. හැබැයි මේ බැංකින් සිස්ටම් එකෙන් අපිට මේ ඩොලර් ටික දෙන්න දෙනකොට සෙන්ට්‍රල් බැංක එක ඉස්සරහට ඇවිල්ලා මහ බැංකු අධිපතිතුමා ඒ ඇතුළු කණ්ඩායම ඇවිල්ලා අපිට උදව් කරා. හැබැයි එතුමල්ලා මේ පොරොන්දු වෙච්ච ගානවත් එතුමල්ලටත් ඒ වෙලාවේ ලැබෙන්නේ නැහැ. මෙතුමල්ලා අහනවා මාස 1කමාරකට කලින්ගෙන ෂිප්මන්ට් එක අපිට ප්ලෑන් කරන්නලු. හැබැයි රටක් විදියට සතියට හම්බෙන බැංක් කලෙක්ෂන් එක අපිට දැනගන්න බෑ. අඟහරුවාදට 125ක් කලෙක්ෂන් එක ගන්නකොට ඒක ඩොලර් මිලියන 30ද 40ද 50ද ඒක හිතාගන්න බැරි තත්ත්වයක අපි මේ ආර්ථිකයේ ඉන්නේ. එහෙම කොහොමද මාස දෙකකට කලින් මේක ප්ලෑන් කරන්නේ? සැප්තැම්බර් මාසේ ඩොලර් මිලියන 300ක් අපි හොයනකොට අපිට ලැබුණේ ඩොලර් මිලියන 116යි. ඊට පස්සේ ඔක්තෝබර් මාසේ අපිට හම්බුනේ 219යි. නොවැම්බර් මාසේ 155යි. අපි හැබැයි 300කට ප්ලෑන් කරේ. අපේ අවශ්‍යතාව එක පැත්තකින් රිෆයිනරි එක රන් කරනවා නම් අපිට ක්‍රූඩ් දෙකක් ඕන. දවස් 36කට ඕන ක්‍රූඩ් ෂිප්මන්ට් එක. ඒ ක්‍රූඩ් ෂිප්මන්ට් දෙකට විතර ආසන්න වශයෙන් ඩොලර් මිලියන 150ක් යනවා. ඊළඟට ඩීසල් ෂිප්මන්ට් 3ක් ඕන. පෙට්‍රල් ෂිප්මන්ට් 2ක් ඕන. ඒ වගේම වෙනම භූමි තෙල් අවශ්‍යයි. මේ ටික ඔක්කොම එකතු කරාම සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 300කට වඩා වැඩි. හැබැයි අපිට මේ මුදල් හොයාගන්න බැරි හින්දා තමයි අපිට අවදානමක් ගන්න බෑ. පෙට්‍රල් ටික වෙලාවට දෙන්න ඕන, ඩීසල් ටික වෙලාවට දෙන්න ඕන. ඒක හින්දා තමයි මේ රිෆයිනරිය తాවකාලිකව නවත්වලදී. එහෙම නැත්නම් අපිට අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ තමයි මේක අපි දැන් පෞද්ගලික ආයතනයක් වගේ. රජයෙන් අපිට උදව් දෙන්නේ නැහැ. රජයෙන් කියන්නේ අපි රුපියල් දෙනවද?
ගරුවත්තුම තමයි නාඩියේ ඔබතුමාට තියෙන්නේ.
රජයෙන් කියන්නේ මේක රුපියල් දෙනවද? එහෙම නැත්නම් ඩොලර් දෙනවද කියලා. රුපියල් ටික අපි හොයා ගන්න ඕන. රිෆයින් කරනකොට 100%ක්ම අපිට විකුණ ගන්න බැරි නම් මේ වෙලාවේ ෆර්නස් ගන්න නැහැ CB එකේ. ෆර්නස් එකේ CB එකෙන් ගන්නෙ නැත්නම් ඒකෙන් 140ක් ෆර්නස් ඔයිල් එනකොට අපි කොහොමද රුපියල් ටික හොයාගන්නේ? ප්‍රොඩක්ට් ටික විකුණ ගන්න බැරි නම් අපි කොහොමද රුපියල් හොයාගන්නේ? බැංකු වලින් ණය දෙන්නේ නැත්නම් රුපියලුත් නැත්නම් අපි කොහොමද හොයාගන්නේ? ඒකින්ද තමයි මේ වෙලාවේ අපිට 100%ක් විකුණන්න පුළුවන් ප්‍රොඩක්ට් විතරයි අපි අරගෙන ඉන්නේ. හැබැයි ඉදිරියට ජනවාරි පෙබරවාරි මාසවල එහෙම වැස්සේ අඩුවක් තියෙනවනම් CB එකෙන් රික්වෙස්ට් කරනවනම් මෙන්න මෙච්චර ෆර්නස් ඕන කියලා එතකොට අපි තීරණය කරනවා රිෆයිනරි එක රන් කළේ අවශ්‍යතාවය දෙන්න. එතකොට අපිට රුපියල් ටිකක් එනවා. ඒකට අවශ්‍ය ඩොලර් ටිකක් හොයාගන්න පුළුවන්. මේ වගේ අසීරු කාර්යයක් කරන්නේ සාමාන්‍ය ගයිඩ්ලයින් වල ඉඳලා අපේ අවුරුදු 1970 80 හදපු ගයිඩ්ලයින් වලින් ඉඳන් තමයි මේ ක්‍රයිසිස් එකකට අපි මුහුණ දෙන්නේ. ඒ වගේම මේ වගේ අර්බුදයකට මුහුණ දෙන්නේ ඒවත් එක්ක. ඒවත් කියෙද්දිත් මේ නිලධාරීන් මේගොල්ලෝ ඉදිරියට ඇවිල්ලා මේ ලක්වන සහයෝගයට අපි ස්තුති වෙන්න ඕන. මහා බැංකුව ඇතුළු මේ සියලුම දෙනා එකතු වෙලා අපි මේ අපිට දීපු අභියෝගය තා ටික කාලයක් තියෙයි. හැබැයි මේ අභියෝගය අපි අනිවාර්යයෙන්ම රට වෙනුවෙන් ජය ගන්නවා. බොහොම ස්තුතියි.
සුතිගරුමතුමා, කරු අතුරුලී රතන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට විනාඩි 10ක කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, මම අද මෙම බලශක්තිය පිළිබඳ වැසීර්ෂයේදී අදහස් කීපයක් මගේ කාලේ හැටියට පළ කරන්න මා බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපි මුලින්දලා ඇමරතුමාගෙනුත් රජෙනුත් ඇහුවා මොකද්ද ජනන සැලැස්ම කියලා. මේ රටේ ජනාධිපතිවරයාට රටෙන් යන්න උනේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි, කැරලිකරුවන්ගේ කුමන්ත්‍රණ නිසා නෙවෙයි, මේ රටේ ජනතාවගේ මූලික ප්‍රශ්නයක් වෙච්ච ඉන්ධන ප්‍රශ්නේ විසඳන්න බැරි වුණු නිසා තමයි ඒසා විශාල ප්‍රශ්නයකට අපට මුහුණ දෙන්න සිදු. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ළඟදී විදුලි බල මණ්ඩලයේ වගකිය යුතු බොහෝ දෙනෙක් අපි හමු වුණා. එතෙන්දී අපි ඇහුවා ඒගොල්ලගේ මොකද්ද ජනන සැලැස්ම. ඒගොල්ල විශ්වාස තාම කරන්නේ නැහැ 2023 සිට 2030 දක්වා අපි කොහොමද ජනතාවට විදුලිය දෙන්නේ කියලා. ඇත්තටම සැලැස්මක් නැහැ. සැලැස්මක් නැහැ කියන්නේ හේතු දෙකක් නිසා. දැන් කට ඇරලා හයියෙන් වාචාලකමට එක එකව කියන්න පුළුවන්. අපි දන්නවා ජනවාරි මාසේ ඉඳලා අප්‍රේල් මාසෙ වෙනකන් අපේ වැස්ස මධ්‍ය කඳුකරයට ලැබෙන්නේ නැහැ. වියලි කාල ගුණයක් සහිත වකවණුවක් අපිට ගත කරන්න වෙන්නේ. එතකොට අපේ 65% 60% ප්‍රමාණයකට අපේ හයිඩ්‍රෝ පවර් වර්ධනය වෙනවා පහුගිය මාස දෙක තුනේ. හැබැයි ඒක දැන් 120% බහිනවායි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන් සාමාන්‍ය කාලගුණ තත්ත්වයන්. එතකොට අපිට තියෙන සැලැස්ම මොකද්ද දැන් තියෙන තත්ත්ව යටතේ? ගෞතම අදානිත් එක්ක මෙගාවුට් 1000ක මෙගාවුට් 500ක අක්‍ර 1000ක් දීලා මේ සෝලා ෆාම් එකක් සෝලා මේ ඒ යාඩ් එකක් හදන්න කතා කරා. නමුත් ඒවා අද හිට වෙනව නෙවෙයි. තාම වෙන බවක් පේන්නේ නැහැ. ඒවා කතා මට්ටමේ තියෙන දේවල්. ඒකෙත් ප්‍රශ්න වැලක් අපට දකින්න පුළුවන්. ඊළඟට දැන් දීළඟ ප්‍රශ්නය දැන් ජනවාරි ඉඳලා CCP එකට තියෙන උත්තරේ මොකද්ද? එකම උත්තරේ මේ මාස පහට ඔයිල් පුච්චන එක විතරයි. කොහොමද ඔයිල් පුච්චලා මිනිස්සුට විදුලිය දෙන්නේ? දැනට මම ඔබතුමන්ට කියන්නම් මේ CCB එකයි ඒ කාලේ ජනාධිපතිටවත් ඇමතිවරුන්ටවත් ආත්ම ශක්තියක් තිබුණේ නැහැ මේක ඉම්ප්ලිමෙන්ට් කරන්න. ඒගොල්ල කියන තාක්ෂණික කතන්දර දිහා බල බල හිටියා. අපි අරගෙන බලන්න වින් වලට අපි දුන්නේ 2020 රුපියල් 12යි. බයෝමෑස් පවල්ට අපි දුන්නේ රුපියල් 38යි. එතකොට සෝලා වලට අපි දුන්නේ රුපියල් 19.79යි. අපි එතකොට ඒ වෙලාවේදී අපි රුපියල් ගල්ලඟුල්ල රුපියල් 70ක් දීලා තමයි විදුලි බල මණ්ඩලය ගන්න ඕන. හදිසි අවස්ථාවක් කියලා 100යි. එතකොට හදිසි අවස්ථාවක් කියලා අපි හදිසියේ ටෙන්ඩර් කැඳවලා අපි විදුලිය නිෂ්පාදනය කරන්න ගියොත් මොකද්ද වෙන්නේ? අපට අමරතුමත් දන්නවා රුපියල් 150ක් විතර දෙන්න වෙනවා. ගල්ලඟුරු දැන් විදුලි බල මණ්ඩලයට මොකද්ද තියෙන නියදිය? ගල්ලඟුරු වල මිල මේ තියෙන මට්ටමට පවතිනවද කියලා. මොකද අපට ගල්ලඟුරු ගෙන්නන්න වෙන්නේ, තෙල් ගෙන්නන්න වෙන්නේ ඩොලර් වලින්. ඒතකොට ඩොලරේ රුපියල යගේ පහලට එහෙම සහ ඩොලරේ මිල වැඩිවීමත් එක්ක අපට කීයකට යුනිට් එකක් ගන්න පුළුවන්ද? අපි දන්නවා විදුලි බිල වැඩි කරාම අපි එච්චර කතා කරේ නැහැ. අපි කිව්වේ මේකට ක්‍රමවේදයක් හදන්න. අඩු ආදායම්ලාභී පවුල් වලට සහනයක් වෙන විදිහට කරන්න. මොකද මේ තියෙන තත්ත්වයන් යටතේ රට පාලනය කරන්න බෑ. විදුලි බල මණ්ඩලෙත් එක මම ගිය සතියේ සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේ මම අහුව ඔයගොල්ලන්ට අද ඉඳලා 2030ට මොකද්ද ඔයගොල්ලන්ගේ තියෙන සැලැස්ම? 70යි කියලා ජනාධිපතිතුමා ගිහිලා UN එකට කිව්වා. ඊට කලින් හිටපු ජනාධිපතිත් ඔය කතාව කිව්වා. තවම 2030 වෙනකන් 2030 ඉඳලා 2050ට තමයි මේගොල්ල ජනන සැලැස්ම හදලා තියෙන්නේ. අතරමැද කාලේට සොලූෂන් එකක් නැහැ. දැන් ඇමතිතුමා කතා කරනකොට මම අහගෙන හිටියා. එතුමයි කතාවේ කෝ සෝලා සඳහා මෙච්චර තියෙනවා. මෙච්චර සැලසුම් වහලා ලොට ගහනවා. මේ වගේ විදියට අපි සැලසුම් කරලා තියෙනවා. රාජ්‍ය ආයතන සැලසුම් කළා. කවුද සැලසුම ක්‍රියාත්මක කරන්නේ? රජයේද සමාගම්ද? දැන් වෙනකොට සෝලා යුනිට් එකක් ගන්න මුදල රුපියල් 40ට අඩුයි. මගේ දැනුම හැටියට 36 හෝ 32යි. එතකොට කිසිම ව්‍යාපාරිකයෙක් සෝලා සඳහා තමන්ගේ මුදල් දෙන්නේ නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? රුපියල් 36ට සෝලා එකක් හයි කරන්න බෑ. සාමාන්‍යයෙන් දැන් තියෙන ගණන් අනුව ඩොලර් 1 මිලියන් යනෝ එක වෝට් එකක්, එක මෙගා වෝට් එකක් හදන්න. දැන් තියෙන ඩොලර් වලින් මම කියන්නේ. එතකොට එක ඒ අනුව බැලුවම 1 බිලියන් යනවා මෙගා වෝට් 1000ක් හදන්න. අපිට ඇත්ත වශයෙන්ම ඉක්මනින්ම මෙගා වෝට් 1000ක් හදාගන්න ඕන. මෙගා වෝට් 1000ක් හැදුවේ නැත්නම් 134 අතර ඔයිල් පරිභෝජනය. අපිට සිද්ධ වෙනවා වාහන වලට තෙල් දෙනවා වෙනුවට තෙල් පුච්චලා කරන්ට් එක දෙන්න. එතන අපි තෙල් පුච්චලා කරන්ට් එක දෙනවද, ලයිට් කපලා පාරේ වාහන දුවනවද? මොකද අපිට ඩොලර් නැත්තම් මේ දෙකම කරන්න බෑ. එතකොට මේ තියෙන තෙල් පෝලිම ඒ විදිහටම එනවා. කයිවාරු වලින් මේක විසඳන්න බෑ. මේක ප්‍රශ්න විදුලි බල මණ්ඩලෙත් ප්‍රශ්නයක් තියෙනවා. විදුලි බල මණ්ඩලයේ කණ්ඩායම් වල තියෙන මේක හංගලා කොලේ වහලා ගහනවා අපි නරවට්ටන්න බෑ. අපි මේකට දැනුවත් වෙලා තියෙන රට වෙනුවෙන් ඇත්ත කතාව අරන් බැලුවොත් ජනවාරි වෙනකොට මේ ප්‍රශ්නේ වළක්වන්න මම හරි කනගාටු වෙනවා. විපක්ෂයේ විසින් මෙතෙක් කරපු විවාදවල කිසිම සංයුක්ත අදහසක් ඉදිරිපත් කළේ නැහැ. විපක්ෂයේ අද ඉදිරිපත් කරපු කරුණු වල අතරින් පතර මම කතා අහුව මට සියල්ලම අහන්න බැරුණා. මම දන්නේ නැහැ කවුරු විශේෂයෙන් කිව්වද කියලා. කිසිම සංයුක්ත අදහසක් විපක්ෂයෙන් ඉදිරිපත් කළේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? කියන්නේ මහජනතාවගේ පැත්තින් සිල්ලර උමනාවට. මොකද්ද සිල්ලර උමන? විදුලි බිල පහත දමා. විදුලි බිල පහත දමන්න පුළුවන්ද? ඔයිල් සහ ගල්ලඟුරු වලින් නම් අපි ජනවාරි සිට අප්‍රේල් වලට යන්නේ. ලෝක වෙළඳ පොලේ තෙල් සහ ගල්ලඟුරු විශේෂයෙන්ම රුසියාව ඉදිරි මාස 3 යුක්‍රේන් යුද්ධය තීරණාත්මක තත්වයකට එනකොට යුරෝප රටවල භාගයක් රුසියාවත් එක්ක කොම්ප්‍රොමයිස් කරනවා. භාගයක් නෙමෙයි සමහර ටිකක්. මම දැන් නැහැ භාගයක් කියලා මට කියන්න බෑ. එතකොට මොකද තියෙන තත්ත්වේ? යුරෝපයේ සහ මුළු ලෝකෙම තෙල් වෙළඳ පොලේ විශාල වැඩිවීමක් වෙනවා. ඒක වළක්වන්න කිසිම පුළුවන් කමක් නැහැ. අපේ ඩොලර යගේ, ඒ කියන්නේ අපේ රුපියල යගේ පහලට ගේන ඩොලරට සාපේක්ෂව අපට හැකියාවකුත් නැහැ. ඒක තා පොඩ්ඩක් හරි වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නැහැ. හේතුව තමයි අපේ ට්‍රෙෂරි එකේ මේ වත්කම වැඩි කරනවා වෙනුවට අපි කරන්නේ හිඟා කාලා කොහෙන් හරි හිඟන්න වගේ කීයක් හරි ඉල්ලගෙන සැලසුමක් හදන එක විතරයි. එතකොට අපි විදුලි බිල අඩු කරව කියලා සටන් පාට ලස්සනට කියන්න පුළුවන් ජනප්‍රිය වෙන්නේ. මාර ආණ්ඩුවට පළු යන බණිනක් පුළුවන්. නමුත් මෙතන ඇත්ත ප්‍රශ්නය අපි කතා කරන්නේ නැහැ. අද විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අද ඉඳලා 2030 වෙනකන් තමයි අපට ප්‍රශ්නේ තියෙන්නේ. මොකද අවුරුද්දකින් දෙකකින් ඡන්දයක් එනවා, ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක්. ප්‍රශ්නේ තියෙන එතකම් මිනිස්සු ජීවත් වෙන්න ඕන. එතකම් මිනිසුන්ට හුස්ම ගන්න පුළුවන් වෙන්න ඕන. මේ ප්‍රශ්නේ විසඳන්න ගරු ඇමතිතුමනේ මහා ලොකු සංකීර්ණ කතන්දර ඕනේ නැහැ. ඔබතුමාගේ ඇමතිකම මොකක්වත් ඕනේ නැහැ අපට. ඔබතුමාට කරන්න තියෙන එක දෙයයි රුපියල් 100ට 150ට ගන්න විදුලි ඒකකයේ තෙල් පුච්චලා හා ගල්ලංගුරු පුච්චලා කරුණාකරලා රුපියල් 60ට දෙන්න ඒකකේ ගන්න සෝලවලි. ප්‍රශ්නේ ඉවරයි. ඔබතුමා මුකුත් කරන්න ඕනේ නැහැ. මේ රටේ ඩොලර් තියෙන මිනිස්සු ඉන්නවා. මේ රටේ ඩොලර් තියෙන ව්‍යාපාරිකයෝ ඉන්නවා. විදේශීය ආයෝජකයෝ ඉන්නවා. අපි කෙනලා හයි කරගන්න. අපේ පන්සලට අපි හයි කරගන්න. මේක එක ලොකු මේක මෙතන ඇමතියට කරන්න දෙයක්වත් නැහැ. රජයට කරන්න දෙයක්වත් නැහැ. රජයට තියෙන්නේ අපි අහවල්ක එක කරනවා අහවල් එක කරනවා කියලා කියන එක නෙවෙයි. සෝලවලට 2020
ඔබ වහන්සේට තවත් විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
සෝලවලට 2020 රුපියල් 19 දුන්නේ අපි අනන්තකෝ විදුලි බල මණ්ඩලයට. මේ විදිහට කිසිම ආයෝජකයෙක් ලංකාවට එන අදාන නෙමෙයි මොකෙක්වත් එන්නේ නැහැ. මොකද ඉන්දියාවේ අදාන මෙගාවොට් 15000ක් අද වෙනකොට ඉන්දියාව තුල තහවුරු කරලා ඉවරයි ඒගොල්ලෝ. ඉතින් මෙතන ඇවිල්ලා මේ මෙගාවොට් 500ක් හදන්න කියලා දගලන්න ඕනේ අදානිට. මෙතන මොකද්ද තියෙන தත්ත්වය? රජය කිසිම විදේශීය සමාගමක් ආයෝජනය කරන්නේ නැහැ. මක් නිසාද කියලා ඒගොල්ලන්ට අපිට ඩොලර් වලින් ගෙවන්න බැරි නිසා. එතකොට අපේ තියෙන සූර්යාලෝකෙන් අපි ටෙන්ඩර් පටිපාටි දැමීමේ ආරම්මණම් වෙනස් කරගත නීති. කයිවාරු ගහලා ඒවා වෙනස් කරාට මාර වීර සිංහපාට දැවට ආයෝජක වෙන්නේ නැහැ. ඒ නිසා මේක රට ඇතුළේ විසඳ ගන්න පුළුවන් එක තීන්දුවයි කරු සභාපතිතුමනි ගන්න තියෙන්නේ. ඒ තීන්දුව සරල තීන්දුව. ඒ එදා 2019 රුපියල් 22 19 7 8ක් වෙච්ච එක අද වෙලා තියෙන රුපියල් 30 ගණනයි. කරුණාකරලා අතන රුපියල් 150යි. දැන් විදුලි බල මණ්ඩලයේ පුදුමේ කියන්නේ දැන් මේ වෙනකොට මේගොල්ලෝ තහවුරු කරගෙන තියෙනවා. ඉතා වැදගත් කාරණා මොකද්ද තහවුරු කරගෙන තියෙන්නේ? තවත් මෙගාවොට් 150ක් තෙල් වලින් හදන්න කියලා අනුමැතිය කරගෙන තියෙනවා. තෙල් වලින් හදන්න කියලා. මොකಾದ තෙල් දෙන්නේ? රජය තමයි තෙල් ගෙන්නන්න ඕන. භාණ්ඩාගාරින් තමයි මේවා ගෙවන්න වෙන්නේ. අවසාන වශයෙන් ජනතාව තමයි සල්ලි දෙන්න ඕන. කොහොම ජනතාව මහා භාණ්ඩාගාරයේ මේ මහා බැංකුව අධිපතිට සල්ලි නැහැ. ඇමරිතුමාට සල්ලි නැහැ. අපිට සල්ලි නැහැ. ජනතාවගේ බදු වලින් විතරයි සල්ලි දෙන්න පුළුවන්. එහෙම දෙන්න, එහෙම බදු ගහලා මිනිස්සුන්ගෙන් එහෙම කරන්න පුළුවන් ද අපට? ඒ නිසා මේ ප්‍රශ්නය ඉතා සරලයි. ඇමරිතුමුණ ඔබතුමාට ගන්න තියෙන එක ප්‍රතිපත්ති තීරණය අපි වගකීම ගන්නවා. ඔබතුමා කරන්න අපි වගකීම ගන්නවා. බිලියනයක මෙගාවොට් හයි කරන්න අපට පුළුවන්. ඒකට ජනතාව පොළඹවන්න පුළුවන්. ජනතාව ව්‍යාපාරයක් හදන්න පුළුවන්. අපේ මිත්‍රයෝ යෝධ පන්සල් ආයතන වලට අපිට කතා කරන්න පුළුවන්. එක මෙගාවොට් එක ගානේ මිනිස්සු දහහක් මිලියන ගානේ වීදම් කරාම ලංකාවේ ප්‍රශ්නේ කියන්නේ තෙල් පුච්චලා විදුලිය ගන්න එක නවත්ත ගන්න පුළුවන්. තෙල් පුච්චලා විදුලිය දෙන්න ගියොත් ආයි ආ තෙල් පෝලිං එන එක කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. අනිත් එක ගරු සභාපතිතුමනි අපන් අවසාන කරනවා ගරු සභාපතිතුමනි. ඇයි ප්‍රවාහන මණ්ඩලයයි විදුලි බල මණ්ඩලයයි මේ පෙට්‍රෝලියම් එකයි මේ ඔක්කොම ඒකාබද්ධ වෙලා එක සාකච්ඡාවකට එන්න ඕන? ප්‍රවාහනේ එක තැනක, විදුලි බල මණ්ඩලයේ තව තැනක. ඒ නිසා සරල දෙයයි කරන්න තියෙන්නේ. රුපියල් දැන් ජනන සැලැස්මක් නැහැ. 2030ට 2030න් පස්සේ ජනන සැලැස්ම තියෙනවා 70%ට. මොකද්ද මේ කතාව? එතකොට 2030 වෙනකම් මොකද්ද සොලූෂන් එක? කියනවා සෝලා හයි කරන්න කියලා. කවුද හයි කරන්නේ? කො රජයට සල්ලි? ආයෝජක එනවද? ටෙන්ඩරේ නැතුව දෙන්න පුළුවන් කියලා කියන දෙන්න කවුද ඉන්නේ? මෙතන රජය කරන්න තියෙන අපි ජනතාවගේ පැත්තෙන් ගරු සභාපතිතුමනි තීරණය ගන්න 1 බිලියන් ගේන්න අපට පුළුවන්. අපි ඒක කරන්න කරුණා කරලා මේක ප්‍රතිපත්තිය හදන්න රුපියල් 60ට නැත්තම් 55ට. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරුතර ස්වාමීන් වහන්සේ.